ආයුබෝවන් දරුවනි, සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නාට්‍ය හා රංකලාව 11 ශ්‍රේණියේ හදාරන දරුවන්ගේ සුවිශේෂී පාඩම් දෙකක් පිළිබඳව. විශේෂයෙන්ම 11 ශ්‍රේණිය අපේ දුවල පුතාලට නාට්‍ය කරුවන් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා. මේක 9, 10 සහ 11 කියන වසරවල තුනෙහිම ඔබ යම්තාක් දුරට විවිධ නාට්‍යකරුවන් පිළිබඳව අධ්‍යයනයක නිරත වෙනවා. ඉතින් 11 වසරේ අපේ ආදරණීය දුවල පුතාලට ආර්.ආර්. සමරකෝන් මහතා, ආචාර්ය ගාමිණි හත්තෙට්ටුගම් මහතා සහ ජයලත් මනෝරත්න මහතා පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙනවා මෙම නාට්‍යකරුවන් 3 දෙනා පිළිබඳව සවිස්තරාත්මකව ඔබත් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි අද දවසේ රංගාභ්‍යාස කියලා කියන්නේ මොනවද, ඊළඟට රංගාභ්‍යාස වල තියෙන වැදගත්කම, ශාරීරික මානසික අභ්‍යාසයන් පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා පැවසූ පරිදි පළමුවෙන්ම අපි 11 ශ්‍රේණියට අදාළව නාට්‍ය කරුවන් කියන නිපුණතාවයට යොමු වෙමු. නාට්‍ය කරුවන් යටතේ මම පෙර සඳහන් කළා අපිට නාට්‍යකරුවන් 3 දෙනෙක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා කියලා. පළමු කොටම මම බලාපොරොත්තු වෙනවා දේශීය නාට්‍ය කලාවට අග්‍රගණ්‍ය සේවාවක් ඉෂ්ට සිද්ධ කළපු, මෙරට වේදිකාවේ නොමැකෙන මන් සලකුණු තියන්න පුළුවන් වෙච්ච සුවිශේෂී නාට්‍යකරුවෙක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි පුතේ ආර්.ආර්. සමරකෝන් මහත්මා. ආර්.ආර්. සමරකෝන් කියලා අපි හැඳුන්වුවාට අපේ දුවේ පුතේ මෙතුමාගේ සම්පූර්ණ නම රණසිංහ රාජපක්ෂ සමරකෝන්. නමුත් පොදුවේ නාට්‍ය ශාස්ත්‍රය පුරාවටම ආර්.ආර්. සමරකෝන් කිව්වහම මං හිතන්නේ අපි කවුරුත් දන්නවා. මෙතුමා උපත ලැබලා තියෙන්නේ 1939 අගෝස්තු 14 වෙනිදා මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවල පිටිය දෙකින්ද කියන ග්‍රාමයේ තමයි මෙතුමා උපත ලබන්නේ. ඒ ගාමයේ එහි ඉපදිලා දෙකින්ද රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, සාන්ත ඇන්ඩ්‍රූ විදුහල නාවල පිටියෙනුත්, කින්සුට් විදුහල මහනුවරෙනුත් අධ්‍යාපනය ලබලා මෙතුමා තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා සතොස ලිපිකරුවෙකු ලෙස. ඊට පස්සේ සතොස ආයතනයේ භාෂා පරිවර්තකයෙකු ලෙස සහ කළමනාකරුවෙකු ලෙස තමන්ගේ වෘත්තීය ජීවිතයේ වැඩ කටයුතු කරනු. ඒ වෘත්තීය ජීවිතයත් එක්කම මෙතුමා තමන්ගේ නාට්‍ය ජීවිතය ආරම්භ කරනවා. නාට්‍ය ජීවිතය තුළ එතුමා ඉතාමත් වටිනා නිර්මාණ රාශියක් අපිට දායාද කරනවා. ඒ අතර අපිට කතා කළ යුතුම නිර්මාණ පිළිබඳව අගයනකොට අනිවාර්යම සඳහන් කළ යුතුයි 1965 මෙතුමා විසින් රචනා කරන අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙඩක් නැති ලෙඩක් නාට්‍ය. ඒ වගේම තමයි මෙතුමා 1978 වර්ෂයේ කැලණි පාලමනම් අග්‍රගණ්‍ය නාට්‍ය නිර්මාණය කරනු. ආර්.ආර්. සමරකෝන් මහතාගේ නම කියූ පමණින් අපේ දුවල පුතාලා බොහෝ දෙනා දන්නෝ කැලණි පාලම නිර්මාණය පිළිබඳ. ඒක දේශීය නාට්‍ය කලාවේ ලෝකධර්මී කියන නාට්‍ය මුහුණු වරින් නැත්තම් ශෛලිය නිර්මාණය වෙච්ච මෙරට වේදිකාවේ එම නාට්‍ය ශෛලිය පිළිබඳව මුද්‍රාවක් තබපු නිර්මාණයක්. ඒත් එක්කම තමයි 1967 මෙතුමාගේ නිර්මාණයක් අහසින් වැටුණු මිනිස්සු. ඒ වගේම තමයි 1986 මෙතුමා ජේලර් උන්නැහේනම් නාට්‍ය නිර්මාණය කරනු. ඒත් එක්කම 1990 දූවිලි, 1991 රජකතාව, 2003 කපුටුබෝ, 2008 කකුල් හතර ඉලන්දාරියා වගේ නිර්මාණයන් රාශියක් අපිට දායාද කරනු. දැන් මං කතා කරේ නාට්‍ය නිර්මාණ පිළිබඳව. ඒ නාට්‍ය නිර්මාණ වලට අමතරව මෙතුමා වටිනා කෘතීන් කිහිපයක් අපේ සමාජයට දායාද කරනු. විශේෂයෙන්ම දෙහදක් අතර ගැහැණියකගේ චරිතයක්, ගේ කුරුල්ලෝ, එක් සත්‍ය කතාවක්, එක කුසේ උපන් දරුවෝ, ඒ වගේම කැලණිපාලම නාට්‍ය පිටපත තලමල සඳ එළිය කළුවරයි අකලංක අසම්මත ආදරයක් ලොකු අක්කා රාත්‍රිය අවදි නොවේ කියලා කියන්නේ තුමා විසින් ලියපු කාව්‍ය පන්තිය. හෙට කළුවර දවසක් වගේ වටිනා සාහිත්‍ය කෘතීන් කිහිපයකුත් අපිට දායාද කරනු. ඒත් එකම තමයි එතුමා ගුවන්විදුලි නාට්‍යයක් විදියට සුදු වලාකුළු නැමැති නිර්මාණය ප්‍රේක්ෂක ශ්‍රාවකයා අතරට ගෙනල්ලා තියෙනවා. දැන් මෙතුමාගේ මේ නාට්‍ය ජීවිතය ගත්තාම විශේෂයෙන්ම ආර්.ආර්. සමරකෝන් මහත්තයාගේ ලෙඩක් නැති ලෙඩක් 1965 නිර්මාණය කරපු ලෙඩක් නැති ලෙඩක් නාට්‍ය තමයි ප්‍රථම නිර්මාණයේ විදියට දුවේ පුතේ සලකන්නේ. මේ නාට්‍ය සඳහා වස්තු කරගෙන තියෙන්නේ දෙමව්පියන්ට දෙමව්පිය ආදරයට ප්‍රතිවිරුද්ධව මානසික අරගලයක ඉඳන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ගැටලු සහගත ස්වභාවයකට මුහුණ දීලා සින සිද්ධියක් තමයි වස්තු කරගෙන තියෙන්නේ. ඒ නාට්‍ය මධ්‍යම පාන්තික දූදරුවන් දෙමව්පිය සමත්තා පිළිබඳව සංකීර්ණ අත්දැකීමක්. එකම පිරිමි දරුවා විදියට දෙමව්පියන් විසින් සෙනෙහසින් ආදරෙන් ඇතිදැඩි කරනු ලබන දරුවෙක් වටා බොහොම අපූර්ව විදියට ගෙනල්ලා තියෙනවා ආර්.ආර්. සමරකෝන් මහත්තයා වේදිකාවට. ඒත් එක්කම තමයි මෙතුමාගේ හසින් වැටුණු මිනිස්සු. ඒ සඳහා පාදක කළ තියෙන්නේ මුඩුක්කු ජීවිතයක් පිළිබඳව කතාවක්. මවක් දුවෙක් සහ පුතෙක්ගෙන් යුතු පවුලක ජීවන අරගලය තමයි මෙම නාට්‍ය තුලින් විග්‍රහ කරලා තියෙන්නේ. ඒත් එක්කම මම පෙර සඳහන් කළා වගේ සුවිශේෂීම නිර්මාණයේ වෙන මෙතුමගේ කැලණිපාලම නාට්‍ය සඳහාද පාදක කරගෙන තියෙන්නේ තත්කාලීන සිදුවීමක්. අපි දන්නවා කීරකොටුවේ විසෙන ජනතාව කැලණි ගංගාව පිටාර ගැලුවට පස්සේ මේ පහළ මුඩුක්කු වැසියෝ පැල්පත් වාසීන් පහළ මුඩට ඇවිල්ලා විවිධාකාර හැලහැප්පීම් වලට ලක් වෙනවා. රජේ ආණ්ඩුවේ බලධාරීන්ගේ දේශපාලඥයන්ගේ විවිධ අඳෝනාවන්ට ඔවුන්ගේ විවිධ බලපෑම් වලට. ඒ වගේම තමයි මුඩුක්කු වැසියන්ගේ තියෙන ජීවන අරගලේ වේදිකාවට ගේන පුදුමාකාර නිර්මාණයක් විදියට. ඉතින් මං හිතන්නේ අපේ දරුවෝ කැලණිපාලම නාට්‍ය පිටපත කියව ගන්න පුළුවන් පාසලේ පුස්තකාලවල මිලදී ඕන තරම් තියෙනව දරුවනේ, පුළුවන් නම් අරන් කියව ගන්න. ඒක ඉතාමත් වටිනා නිර්මාණයක්. ඒත් එක්කම තමයි අද දවසේ අපි කතා කරන තවත් නාට්‍යකරුවෙක් තමයි ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම මහතා. ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම මහතා කියු පමණින් අපේ දුවල පුතාලට මතක් වෙන්නේ වීදි නාට්‍ය කලාව. දේශීය වීදි නාට්‍ය කලාව ආරම්භ කිරීම සඳහා, වීදි නාට්‍ය කලාව ගොඩනැගීම සඳහා තාමත් කැපකිරීමක් කළ නාට්‍යකරුවෙක් තමයි අපි දන්න අපේ ගාමිණී හත්තෙට්ටුවේගම කියන ආචාර්යතුමා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විදියට වැඩ කරන කාලය තුල වේදි නාට්‍ය ප්‍රභවය ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා යනකොට විශේෂයෙන්ම රුසියාව, ඊට පස්සේ චීනය, උතුරින් ගිහපුවම ඉන්දියාව දේශපාලනය සඳහා වේදිය පාවිච්චි කරනකොට ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම මහතාත් වේදිය ලංකාවේ වේදිකාව තුල විකල්ප නාට්‍ය කලාවක් විදියට ගොඩනගන්නේ තුමට හැකියාව ලැබුණා. මෙතුමාගේ තොරතුරු ගැන කතා කරොත් දරුවෝ, අපි දන්නවා ගාමිණී හත්තෙට්ටුවේගම මහතාගේ සම්පූර්ණ නම ගාමිණී කල්යාණ වංශ හත්තෙට්ටුවේගම. නමුත් අපි විවාහාරයේදී ගාමිණී හත්තෙට්ටුවේගම මහතා කියලා භාවිතා කරමු. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල කියන ග්‍රාමයේ තමයි මෙතුමා උත්පත්තිය ලබන්නේ. මෙතුමා 1938 නොවැම්බර් 30 වෙනිදා තමයි මෙලව එළිය දකින්නේ. ගාල රිච්මන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසානයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් එතුමාට සේවය කරන්න හැකියාව ලැබෙනවා. මෙතුමාගේ වේදිකා නාට්‍ය අතර ගත්තහම ඊස්කිලස් නම් ග්‍රීක නාට්‍ය ඉංග්‍රීසි නිෂ්පාදනයක් විදියට ඇගිමෙමිනන් නම් නිර්මාණයේ වේදිකාවට ගේනෝ. ඇගමෙමිනන් නිර්මාණයේ වේදිකාවට ගේන්න මෙතුමාට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මගුල් ප්‍රස්තාව, ඇන්ටන් චෙකෝෆ්ගේ මගුල් ප්‍රස්තාව කියන නිර්මාණය සිංහල නිෂ්පාදනයක් විදිහට මෙතුමා වේදිකාවට ගෙනල්ලා තියෙනවා. මම පෙර සඳහන් කළා වගේ දුවේ පුතේ මෙතුමා වීදි නාට්‍ය කණ්ඩායම් ගොඩනගාගෙන වීදි නාට්‍ය කලාවට තමයි විශාල සේවාවක් ඉෂ්ට කරලා තියෙන්නේ. එතුමාගේ වීදි නාට්‍ය කණ්ඩායම විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ලෙස අපි හඳුන්වනවා. විවිධාකාර දුක් ගැහැට විඳලා විවිධාකාර සමාජ බලපෑම් වලට අඩන්තේට්ටම් වලට ලක් වෙලා වීදිය නම් පොදු සමාජ මෙහෙවර ජනතාවගේ තියෙන ප්‍රශ්න ගැටළු ජනතාව ළඟට ඇවිල්ලා කතා කරලා වීදිය ඉතාමත් ඉහළ තලයකට මෙතුමාට ගේන්න හැකියාව ලැබෙනවා. දැන් වීදි නාට්‍ය කිව්වහම දරුවනේ මතක් වෙනවා, දැන් වීදිය කිව්වහම පාරණි මතක් වෙන්නේ. සමහරට අපේ දුවල පුතාලා එය අර්ථකථනය කරයි පාරේ පෙන්නන නාට්‍ය කියලා. නැහැ පුතේ, වීදි නාට්‍ය කියන එකේ සරලම අර්ථය ගත්තහම විවෘත වේදිකාව නැත්තම් විවෘත නාට්‍ය, එලිමහනේ පෙන්වන නාට්‍ය කියන අර්ථයෙන් තමයි වීදි නාට්‍ය යන්නේ විවහාරයේ වෙන්නේ. මෙතුමාගේ වීදි නාට්‍ය කණ්ඩායම අපි කිව්වා විවෘත වීදි නාට්‍ය කණ්ඩායම කියලා. විවෘත වීදි නාට්‍ය කණ්ඩායම හරහා මෙතුමා නිර්මාණ රාශියක් ගොඩනගනෝ. උදාහරණ විදියට ගත්තොත් රජ දැක්ම, බෝසත් දැක්ම, වෙසක් දැක්ම, ක්‍රිස්තු දැක්ම, මිනිසෙකුට එල්ලිලා මැරෙන්න බැරිද, රූකඩයෝ, පෝලිම සහ උතුමානෝ, නැවත පැමිණීම, පරවියෙක් දැක්ක කල, මැරවර මෙහෙවර, ඩෙත් මොබයිල්, නීතියේ කන්‍යාව, වෙන්දේසිය, නුරුස්සනහඬ ආදී නිර්මාණ රාශියක් මෙතුමා වීදි නාට්‍ය සාහිත්‍යයට දායාද කරනවා. ගාමිණි හත්වැට්ටුවගම දේශීය නාට්‍ය කලාවේ නව මානයක් ඉදිරිපත් කරපු නාට්‍යකරුවෙක් විදිහට තමයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. එතුමා 1974 වර්ෂයේ පොසොන් පෝය දිනේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ තමයි ප්‍රථම වීදි නාට්‍ය දර්ශනය පවත්වමින් විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි එච්.ඒ. පෙරේරා, දීපානිති සිල්වා, පරාක්‍රම නිරියල්ල මහත්මා ආදී පිරිස සමග එකතු වෙලා වීදිය ඉදිරිපත් කරන්නේ 1974 වර්ෂයේ. හත්තෙටුවේ මහත්තයාගේ වීදි නාට්‍ය කලාවට අමතරව චිත්‍ර, ඡායාරූප, නාට්‍ය, ඒ වගේම තමයි ඉංග්‍රීසි කාව්‍ය රචකයෙකු, සිනමා රචකයෙකු, විචාරකයෙකු ලෙසද වැදගත්කමක් උසුලනවා මෙතුමා. ඒ වගේම තමයි එතුමා ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වැනි යාමය හා විජිත ගුණරත්නගේ වලාපටල යන සිනමා කෘතිවලද ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. එතුමා වීදි නාට්‍යකරුවෙක් විදියට විතරක් නෙමෙයි එතකොට ප්‍රසිද්ධ සිනමාව තුලත් එතුමාගේ රංගන දායකත්වය ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම ගත්තහම වීදි නාට්‍ය කිව්වහම පොදු සමාජ මෙහෙවරක් කියලා මම පෙර සඳහන් කළා. මිනිස්සුන්ගේ තියෙන පොදු ගැටලු, මිනිස්සු ළඟට ඇවිල්ලා සමහරට කම්මලෙන් එළියට එනකොට, එහෙම නැත්නම් තමන් හවසට කම්මලෙන් එළියට ඇවිල්ලා ගෙදරට පියනඟනකොට ඉතාමත් හදිස්සි බඩු මල්ලක් උස්සගෙන, මොකද කම්කරු ජනතාව මේ ඒගොල්ලෝ පෙළෙන ආකාරය පිළිබඳව කතා කරන්න, ඒගොල්ලෝ පාලකයන්ගේ විවිධ හැලහැප්පීම් වලට ලක් වෙන ආකාරය කියන්න මේගොල්ලෝ පාවිච්චි කරා වීදිය. ලෝකේ වීදි නාට්‍ය කලාව ගොඩනැගුණෙත් එහෙමයි. ආචාර්ය ගාමිණි හත්තෙටුවේ මහතා මූලිකත්වයෙන් වීදි නාට්‍ය කලාව මෙරට ආරම්භ වුණෙත් මේ කියන පොදු සමාජ මෙහෙවර. ඒ නිසා අපි ආචාර්ය ගාමිණි හත්තෙටුවේ මහතා වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා විදියටත් නම් කරනවා. ඒ වගේම තමයි අපිට තවත් වැදගත් නාට්‍යකරුවෙකු තමයි මෑත භාගයේදී ලාංකීය වේදිකාවේ විශාල පාඩුවක් විදියට දකින්නේ අපාතරින් වෙන් වෙලා ගියපු අග්‍රගන්නිම නාට්‍යකරුවෙක් විදියට සලකන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා. එතුමා සුවිශාල මෙහෙවරක් මෙරට වේදිකාවට නාට්‍ය රචනයෙන්, එතනින් යහම රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් විශාල සේවාවක් ඉෂ්ට කරපු නාට්‍යකරුවෙක් වේදියෙක් විදියට තමයි අපි හඳුනගන්නේ. ජයලත් මනෝරත්න මහතාගේ සම්පූර්ණ නම වෙන්නේ දුවේ පුතේ කෙසල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න. නමුත් වේදිකාවේ ජයලත් මනෝරත්න යනුවෙන් තමයි බොහොසයෙන් භාවිතා කරන්න. මෙතුමා 1948 පස්වැනි මාසයේ 12 වෙනිදා මැයි 12 වෙනිදා තමයි මෙලව එළිය දකින්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකෙත දෙහිපේ කියන ග්‍රාමයේ තමයි මෙතුමා උපදින්නේ. ප්‍රාථමික පාසල දෙහිපෙන් අධ්‍යාපනය ලැබලා පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයට එනවා. පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය සාර්ථකව හදාරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනවා. පේරාදෙණිය සරසවියෙන් උපාධිය සම්පූර්ණ කරගන්නවත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙත් මෙතුමා උපාධියක් හදාරනවා. මෙතුමාගේ නාට්‍ය නිර්මාණ අතර මහගිරිදඹ, පුත්‍ර සමාගම, තලමල පිපිලා, අන්දරේල, ගුරුතරුව, සඳගිර, ලෝකේ තනියායක්, බෝරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු, හඬ නිහඬ වැනි නිර්මාණ මෙරට වේදිකාවේ අග්‍රගණ්‍ය නිර්මාණ විදියට සලකනවා. මෙතුමාගේ රංගන ජීවිතය තුළ ගත්තහම විශාල ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම සිංහබාහු, මගුල් ප්‍රස්තාව, මනමේ, ප්‍රේමතෝ ජායති සෝකෝ, මකර, මහාසාර, චූලෝදර මහෝදර සමග සුදුවැතා, දුන්න දුනුගමුවේ, අසාත මන්තරේ, හිරු නැති ලොව, රතු හැට්ටකාරි, ගජමන් පුවත, නරි බෑනා, ජසයා සහ ලෙන්චිනා, අංගාරාගඟ ගලාබසි, සිරිබෝ, අහස් මාලිගා, මහගිරිදඹ, එළවගිහින් මෙලවාව, මధుර ජවනිකා, සිහින සාප්පු, මායාදේවි, තලමල පිපිල, සොක්‍රටිස්, නාගගුරුලා, ඔත්තුකාරයා, ඒ වගේම තමයි අන්දරේලා, ගුරුතරුව, වාසුදේව ආදී නිර්මාණ රාශියකට සිය රංගන දායකත්වය ලබා දෙනු. ඒ විතරක් නෙමෙයි, හොඳම නළුවා විදියට රාජ්‍ය නාට්‍යෝලේ අවස්ථා කිහිපයකදීම සම්මානයටත් පාත්‍ර වෙනු. මෙතුමාගේ චිත්‍රපට ජීවිතයේ තුල චිත්‍රපට විශාල සංඛ්‍යාවකට තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. හඳයා, සිසිල ගිනිගනි, උමයංගන, සප්තකන්‍යා, පුංචි සුරංගනාවි, සූර්යාරණ, ගිනි කිරිල්ලි, සිරි රජසිරි, බින්දු, දරුවනේ, ප්‍රවේගය, හෝගානා පොකුණ, සූවිසි විවරණය වගේ චිත්‍රපටි විශාල ප්‍රමාණයකටත් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතුමා ටෙලිනාට්‍ය කිහිපයක් දුවේ පුතේ අධ්‍යක්ෂණය කරනවා. රන්සිරිගේ සංග්‍රාමය, සෙක්කු ගෙදර, තුම්පත් රටාවක ලස්සන, ඊළඟට මොකද වෙන්නේ, හොඳම දවස හෙට, මහ පොළව අපේ නෙමේ වගේ ටෙලිනාට්‍ය කිහිපයකුත් අධ්‍යක්ෂණය කරනවා. එතුමා ටෙලිනාට්‍ය රංගනයෙන්ද දායකත්වයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මඩොල් දූව, කන්දේ ගෙදර, දූදරුව, පුංචි පැටව්, ඉරට හඬන මල්, මොරගිරි කන්ද, නොපිපෙන මල්, මේ වගේ ටෙලිනාට්‍ය කිහිපයකත් රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. මෙතුමා මෙරට සාහිත්‍යයට විශාල සේවයක් කරනවා. විශේෂයෙන් මෙතුමා අතින් ලියවුණු කෘතීන්ද කිහිපයක් දොරට වඩිනවා. විශේෂයෙන්ම සොළොස් මහේ පහන, දවස තාම තරුණයි, සින්දු බින්දු, මිනිහට නින්ද යන්න ඇති, සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය කියන කෘතීනුත් මෙරට පාඨකයාට දායාද කරනවා. මෙතුමාගේ නිර්මාණ අතර සුවිශේෂීම නිර්මාණයක් විදියට හඳුන්වනවා අපි තලමල පිපිල නාට්‍ය. තලමල පිපිල නාට්‍ය විශේෂයෙන්ම 11 වසරේ දරුවෝ මතක තියාගන්න ඕන ප්‍රායෝගික පරීක්ෂණය තුලත් තලමල් පිපිල අතිරේක කියවීම් පොතක් විදියට පාවිච්චි වුණා. ඒ නිසා මේ දරුවෝ තලමල පිපිල අධ්‍යයනය කරන්න, මොකද එහි තියෙන සාහිත්‍ය වටිනාකමත් නාට්‍යමය ගුණයත් ඉතාමත් වැදගත් වෙනවා සමාජය ජීවත් වන පුරවැසියෙකු විදියටත්. 1988 රාජ්‍ය නාට්‍ය වලට ඉදිරිපත් වෙන තලමල පිපිල නාට්‍ය මෙතුමාගේ රචනය, මෙතුමාගේ අධ්‍යක්ෂණය. ඒ විතරක් නෙමෙයි, රම්බරණ ගුරුන්නාන්සේගේ චරිතය මෙතුමා විසින් තමයි රංගනයෙන් පෝෂණය කරලා තියෙන්නේ. 1988 රාජ්‍ය නාට්‍ය වලදී තලමල පිපිල නාට්‍යයට හොඳම අධ්‍යක්ෂණය ජයලත් මනෝරත්න මහතා දිනාගන්න, ඒ වගේම තමයි හොඳම නළුව ජයලොත් මනෝරත්න, ඒ වගේම තමයි හොඳම රචනය ජයලත් මනෝරත්න මහතා, හොඳම සංගීතය රෝහණ වීරසිංහයන් දායක වෙනකොට, හොඳම සහය නළුව ලාල් කුරරත්න තලමල පිපිල සඳහා ලබා ගන්න. මෙහි තියෙන විශේෂ ලක්ෂණයක් තමයි හොඳම රචනය, හොඳම නළුව, හොඳම අධ්‍යක්ෂණය. තාමත් කලාතුරකින් වෙන්න පුළුවන් ක්‍රියාවලියක් මේක පුතේ. සාමාන්‍ය මේ ශේස්ත්‍ර තුනෙහිම ඉතාම ප්‍රවීණෙක් බව ඔබට පැහැදිලි වෙනවා ඇති මේ සම්මාන ගැන කතා කරනකොට. ඊට අමතරව අන්දරේලා ගුරුතරුව, විශේෂයෙන්ම ගුරුතරුව වැනි නිර්මාණත් සුවිශේෂී නිර්මාණයන් විදියට හඳුන්වනවා. දැන් ආදරණීය දුවේ පුතේ, අපි නාට්‍යකරුව තිදෙනෙක් ගැන කතා කරා, ආර්.ආර්. සමරකෝන් මහතා, ආචාර්ය ගාමිණී හත්වැට්ටුවේගේ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා පිළිබඳව කතා කරා. ඔබට පැහැදිලි ඇති ඔවුන් මෙරට වේදිකා නාට්‍ය කලාවට කොතරම් සේවාවක් ඉෂ්ට කරලා තියෙනවද. ඔවුන්ට තබන්න පුළුවන් වූ නොමැකෙන මතක සටහන, මං හිතන්නේ දේශීය නාට්‍ය කලාව පවතින තෙක්, දේශීය නාට්‍ය කලාව පවතින තෙක් මේවා ඒ විදියටම කියලා නිම කරන්න බැරි රසයක් මතු කරන නිර්මාණ, ඒ ගැන සැකයක් නැහැ. ඒවා පරිශීලනය කරන්න එතකොට තමයි දුවේ පුතේ මේ වගේ වටිනාකම තව තවත් ඕගොල්ලොන්ට දැනෙන්නේ. එනිසා දැන් ඔන්න මම පළවෙනි කොටස විදියට තෝරගත්ත 11 වසරේ නාට්‍යකරුවෝ කියන නිපුණතාවේ මම දැන් අවසන් කරනවා. ඊළඟට මම මුලින් කිව්වා වගේ අපි දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටසේදී අපි කතා කරනවා රංගාභ්‍යාස, රංගාභ්‍යාස වල වැදගත්කම, ඊළඟට ශාරීරික හා මානසික අභ්‍යාස පිළිබඳව. රංගාභ්‍යාස වල වැදගත්කම, ශාරීරික මානසික අභ්‍යාස පිළිබඳව කතා කරනු. මම මෙහෙම හෝ රංගාභ්‍යාස කියලා කියන්නේ මොනවද? සමහර විට මේ දරුවන්ට විභාගයට එහෙම උත්තර ලියන කොටත් එහෙම ලියන්න වේ. අපි දන්නවා පුතේ, සාමාන්‍යයෙන් අපි ක්‍රීඩාවටත් තියෙනවා අභ්‍යාස. සංගීතඥයෙක් වෙන්නත්, සින්දු කියන්නත්, නැත්නම් ගීත ගායනා කරන්නත්, නර්තනයේ දෙන්නත් අභ්‍යාස තියෙනවා. ඒ වගේම තමයි රංග ක්‍රියාවලිය තුලත්, රංගනයටත් නිසි පුහුණුවක් ලබන්න ඊටම සුවිශේෂ වෙච්ච අභ්‍යාස තියෙනවා. ඒ නිසා අපි රංග අභ්‍යාස කියලා කියනෝ නළුවෙකු, එහෙම නැත්නම් නළු කාර්යයට පෙර ඒ සඳහා කරනු ලබන අභ්‍යාස. ඒ සඳහා කරනු ලබන අභ්‍යාස නැත්තම් නළු ක්‍රියාවලිය පුරුදු පුහුණු වීම සඳහා කරනු ලබන අභ්‍යාස, ඒවා අපි කෙටියෙන්ම රංග අභ්‍යාස කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් රංග අභ්‍යාස ගත්තහම පුතේ මේක ප්‍රභේද කරන්න පුළුවන්. අපිට අධ්‍යයන පහසුවට ප්‍රභේද කරලා අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. ප්‍රභේද කරපුවාම පළවෙනි ප්‍රභේදයේ විදියට ඕනනම් අපිට සඳහන් කරන්න පුළුවන් ශරීරයේ උණුසුම් කිරීමේ අභ්‍යාස. සාමාන්‍යයෙන් අපි දන්නවා රංග අභ්‍යාස කරනකොට ඉස්සරලාම අපි කරන්නේ ශරීරයේ උණුසුම් කිරීමේ අභ්‍යාස, තාපන ව්‍යායාම් කියලා කියන්නත් පුළුවන්. මේවා අපිට ඕනනම් රංග අභ්‍යාස කිරීමේ පළමුණු පියවර. ඕනනම් මේ විදියට අපිට ඒක සැලසුම් කරගන්න පුළුවන්. එක තැන ඇවිදීම, ඇඟිලි තුඩු වලින් ඇවිදීම, පැති ගමන, විලුඹෙන් ඇවිදීම, සෙමින් දිවීම, මේ වගේ අභ්‍යාස තියෙනවා. අපේ මේ දරුවෝ සමහර විට 10 වසරේදී හැම මේ අභ්‍යාස පාසලේදී කරලත් ඇති. ඒතර මේවා අපි කියනවා ශරීරයේ උණුසුම් කිරීමේ අභ්‍යාස. ඕනනම් නිර්මාණාත්මකව අපිට මේ අභ්‍යාස ගොඩ නගා ගන්නත් පුළුවන්. ශරීරයේ උණුසුම් කරන අභ්‍යාස. දෙවනි වර්ගයේ විදියට අපිට සඳහන් කරන්න පුළුවන් සංවේදන අභ්‍යාස. නළුවට අවට පරිසරය හා අනිකව අවබෝධ කර ගැනීම සඳහා කරන අභ්‍යාස වලට අපිට සංවේදන අභ්‍යාස කියලා කියනවා. විශේෂයෙන්ම ශබ්දයන් වලට කාසියක් බිම වැටීම අභ්‍යාස, සපත්තු හඬ, මේ වගේ අපිට විවිධාකාර විදියට අභ්‍යාස කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්වසන අභ්‍යාස. ශ්වසන අභ්‍යාස මේක හඬ අභ්‍යාස වලට සමීපයි, සමානයි. මොකද ආශ්වාස ප්‍රාශ්වාස වාතයත් සමග තමයි නළුවාගේ උච්චාරණ විධීන්, උච්චාරණ ක්‍රියාවලිය, නැත්තම් හඬ කියන එක තීරණය වෙන්නේ. ශ්වසන අභ්‍යාස වල හුස්ම ගැනීමේ අභ්‍යාස තියෙනවා. දීර්ඝ හුස්ම ගැනීම, කෙටි හුස්ම ගැනීම, හුස්ම රඳවාගෙන කතා කිරීම, පාලනයෙන් යුතුව හුස්ම පිට කිරීම, මේ වගේ අභ්‍යාස ගණනාවක්ම තියෙනවා. ඒක හතරවෙනි අභ්‍යාස. දැන් අපි කොටස් හතරවෙනි කොටස තමයි සිතිලි කරන අභ්‍යාස. අපි කියනවා ශරීරයේ සැහැල්ලු කිරීමේ අභ්‍යාස කියලා. ශාරීරික මානසික වශයෙන් සැහැල්ලු වීම සඳහා තමයි මේවා කරන්නේ. ශාරීරික හා මානසිකව සැහැල්ලු වෙන්න. ඒ නිසා සිතිලි කරන අභ්‍යාස ගැන සුවිශේෂී පුහුණුවක් ඕන. මොකද මම කතා කරන පාඩමෙත් රංග අභ්‍යාස වල වැදගත්කම හා ශාරීරික මානසික අභ්‍යාස පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරන අභ්‍යාස තියෙනවා. ඒ කියන්නේ සිත එකඟ කර ගැනීම සඳහා. දැන් නළුවෙකුට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ, නැත්නම් රංග ක්‍රියාවලිය නිරත වෙන්න බෑ. චරිතයකට සමාරෝපණය වීම අපහසුයි. ඒ නිසා මේව පුරුදු පුහුණු වෙන්න චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන අභ්‍යාස. විශේෂයෙන්ම කායික සැහැල්ලු ඇතිවීම, දෑස් වසා ශබ්දවලට සවන් දීම, සංගීත කණ්ඩයකට අනුව සුන්දර අවස්ථාමවා ගැනීම ආදී විවිධ අභ්‍යාස ප්‍රභේද තියෙනවා. ඒත් එක්කම තමයි තව වර්ගයක් තමයි හඬ අභ්‍යාස. ඒ කියන්නේ විවිධ හඬ පරාසයන් වලට නළුවට රූපණ ක්‍රියාවලියේදී යන්න සිද්ධ වෙනවා. මෙන්න මේ හඬ පරාසයන් නැත්තම් උච්චාරණ විධීන් ගොඩනගා ගැනීම සඳහා හඬ අභ්‍යාස සිද්ධ කරනවා. ඒත් එක්කම තමයි තවත් වර්ගයක් විදිහට පොදුවේ අපිට රංග ක්‍රීඩා කියන කියලත් අභ්‍යාස වර්ග කරන්න පුළුවන්. සාමූහිකත්වය, ශරීරයේ උණුසුම් වීම, නම්‍ය ශීලීත්වය, ශනිකව තීරණ ගැනීම, ශනික නිරූපණ හැකියාව ආදී ගුණාංගයන් වර්ධනය කරගන්න විවිධාකාරව ගොඩ නැගිච්ච රංග ක්‍රීඩා තියෙනවා. මී අසහ මීහුල, මී යෝ මීමෝ, මකරාසා වලිගය, මැණික සොරා ගැනීම, ඒ වගේ විශාල ක්‍රීඩා ප්‍රමාණයක් තියෙනවා. විවිධාකාර විදිහට මේ ක්‍රීඩා නිර්මාණාත්මකව ගොඩනගා ගන්නත් පුළුවන්. ඒත් එක්ක තමයි නිර්මාණාත්මක රංග ක්‍රීඩා ගැන ගත්තාම නළු කාර්යය සාර්ථක කර ගැනීම සඳහා තමයි මේ රංග ක්‍රීඩා පාවිච්චි කරන්නේ. රංගනයට උපකාරී වන ආකාරයට නිර්මාණාත්මකව රංග ක්‍රීඩා සකස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සාමූහික ක්‍රියාවේදීම අවධානය ප්‍රගුණ වීම, අවධානය රඳවා ගැනීම, ජය පරාජය සමෝ විඳව ගැනීම, ඉවසීම වර්ධනය වීම, සොනිකෝ තීරණ ගැනීමේ හැකියාව, අභියෝගයන්ට මුහුණ දීලා කටයුතු කරන්න පුළුවන් හැකියාව, නායකත්වයේ වැනි ගුණාංගයන් වර්ධනය සඳහා මේ නිර්මාණාත්මක රංග ක්‍රීඩා භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා තමයි මම උදාහරණ කීපයක් පෙර සඳහන් කළේ. දැන් අපි බලමු දරුවනේ මේ රංග ක්‍රීඩා එතකොට නළු ක්‍රියාවලිය පුරුදු පුහුණු වීම සඳහා නැත්තම් රූපණ ක්‍රියාවලිය පුරුදු පුහුණු වීම සඳහා අපි සිද්ධ කරනවා කියලා කිව්වා. එතකොට රංග අභ්‍යාස වලින් මේ කියන ප්‍රයෝජන ලැබෙනවද? එහෙනම් මොනවද ඒ ලැබෙන ප්‍රයෝජන? රංග අභ්‍යාස වලින් ලැබෙන ප්‍රයෝජන. එහෙම නැත්තම් අපි කියනවා මේ රංග අභ්‍යාස වල වැදගත්කම මෙන්න මේකයි කියලා. ඔගලොන්ට විභාගයේ පිළිතුරු ලියන්න ප්‍රශ්න අහනකොට අහන්නේ රංග අභ්‍යාස වල වැදගත්කම. ඒ කියන්නේ නළුවට මේක කොච්චරනම් ප්‍රයෝජනවත් වෙනවද, වැදගත් වෙනවද? ඒ කාරණා කීපයක් නිසා අපි බලමු. රංග අභ්‍යාස වලින් සිරුරේ නම්‍ය ශීලී බව ඇති වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි මීයා සහ මීගුල කියමුකෝ, නැත්නම් මීයෝ මීමෝ කියමුකෝ. ශණයෙන් තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ගැනීමේදී අපේ චලන හරි ඉක්මනට සිද්ධ වෙන්න වෙනවා. අපි ඉන්න තැන ඉඳලා වෙනත් තැනකට ගමන් කිරීම ඉතාම සමහර විට ඒක බාධකයක් අතරින් යන්න වෙන්නේ. සිරුර හරියට නම්‍යශීලී නැත්නම් ඒක කරන්න බෑ. රංග ක්‍රියාවලිය තුල වේදිකාවේ නළුවටත් සිරුරේ නම්‍යතාවය නැත්නම් ඒ චරිතවලට ආවේශ වීමේදී ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා සෑම රූපණ ශිල්පියෙකුට නළුවෙකුටම සිරුරේ නම්‍යශීලී බව ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීම පහසු වීම. අපි දැන් පාසල් තුලත් මේවා රංග අභ්‍යාස ක්‍රීඩා කරනකොට දැකලා තියෙන සමහර ළමයිට තමන් එක්ක දුවගෙන එනකොට, වේගෙන් ඇවිදගෙන එනකොට තමන්ට තමන්ව පාලනය කරගන්න බැහැ. අනුතුරු පවා සිද්ධ වෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ශරීරයේ සමබරතාවය පවත්වාගත නොහැකි වීම. රංග අභ්‍යාස වලින් ශරීරයේ සමබරතාවය මනාව පාලනය වෙනවා. මීයන් සහ මීගුල වගේ ක්‍රීඩාවක් කරනකොට ගුලකට පූසා මීය පසුපස හමායනකොට ඉන් ගැලවීමට මීයා ගුලකට රිංගන්න යන අවස්ථාව, ඒ ගුලට රිංගන්න යන අවස්ථාව තුළ ගුලේ ඉන්න මීයා දෙවනුව ක්‍රියාත්මක වීමට ශරීරයේ සම්බරතාවයේ තිබුණ නැත්නම් කිසිම මොහොතක මේ ක්‍රීඩාව කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රීඩාව වලින් මෙන්න මේ වගේ ප්‍රයෝජන නැත්නම් මේ අභ්‍යාස වලින් මේ වගේ ප්‍රයෝජන ලැබෙනවා. ඒත් එක්කම තමයි ශාරීරික මානසික සැහැල්ලු බවක් ඇති වෙනවා. මේවා කරපුවාම ශාරීරික මානසික සැහැල්ලු බවක් අපේ මනස බොහොම ක්‍රියාශීලී වෙනවා. කායිකව තියෙන අලස ගතිය නැති වෙලා හොඳ ක්‍රියාශීලී සහල්ලුවක් මානසික සහල්ලුවක් කායික සහල්ලුවක් අපිට අත් වෙනවා. ඒත් එක්කම තමයි සබකෝලෙත් රංගනය තුල අපි දකින්න සබකෝලේ බොහෝ ගැටලුවක් වෙලා තියෙනවා. දැන් මේ අපි කතා කරන මේ අපේ දරුවන්ට මේ ක්‍රියාවලිය එකසේම බලපානවා. ප්‍රායෝගික පරීක්ෂණයට දරුවෝ ලොකු බියක් දක්වන්න හේතුව වෙලා තියෙන්නේ සබකෝලේ. ඉතින් මේ සබකෝලේ නැති කරගන්න සමූහයක් එකතු වෙලා කරන මේ අභ්‍යාස ඉතාමත් වැදගත් වෙනවා. එහෙම නැත්නම් මේ රංග ක්‍රීඩා සහ අභ්‍යාස වැදගත් වෙනවා. ඒ වගේම තමයි සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රංග ක්‍රීඩා කරන්නේ සමූහයක් එකතු වෙලා. ඒතොර සාමූහිකව ස්වයං තීරණ ගන්නවා. සමුත්තවත් සමහරට තව කෙකුගේ තීරණයකට අනිත් අය අවනත වෙනවා. මේ වගේ සාමූහික කටයුතු කිරීමේ හැකියාවක් නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒත් එක්කම තමයි අවධානය දියුණු වෙනවා. රංග ක්‍රීඩාවක් නිරත වෙනකොට නැත්නම් රංග අභ්‍යාසයක නිරත වෙනකොට අපි නිවැරදි සිහියෙන් යුතුව අවධානය යුතුව හිටියේ නැත්නම් අපිට ඒ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. රංගනය තුල නළුවාටත් අවධානයෙන් සිටිය යුතුයි. ඔහු සමස්ත ක්‍රියාවලිය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. ඉතින් මේ හැකියාවන් වර්ධනය වෙනවා. ඒත් එක්කම තමයි හඬ පාලනයට හුරු වෙනවා. විශේෂයෙන්ම ශ්වසන අභ්‍යාස, හඬ අභ්‍යාස කරපුවාම නළුවේ දීර්ඝ කාලයක් හඬ පාලනය, නිවැරදි හඬක් තියාගන්නේ කොහොමද, හොඳ ශ්‍රව්‍යතා පරාසයක් තියෙන හඬක්, පැහැදිලි උච්චාරණයක් කොහොමද තියාගන්නේ, බොහෝ දෙනෙකුට උච්චාරණ දෝෂ තියෙනවා, ඒ උච්චාරණ දෝෂ මගහරව ගන්න මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්කම තමයි පොදුවේ ගත්තාම මේ අභ්‍යාස වලින් පෞරුෂ වර්ධනයක් වෙනවා. පෞරුෂය කියුවහම අපි පුද්ගලයා සැදුම්ලත් සියලුම අංශයන් නිවැරදි ඉරියව් පාවිච්චි කරනවා, නම්‍යශීලී දරා ගන්න පුළුවන්, ඉවසීම තියෙනවා, හොඳ හඬක් තියෙනවා, මේ වගේ අවසානයේ දරුවෝ පෞරුෂය වර්ධනය වෙනවා. ඒත් එක්කම තමයි පොදුවේ ගත්තහම මේ අභ්‍යාස වල නිරත වීම මගින් විනෝදාස්වාදයකුත් ලබන්න පුළුවන්, වින්දනයක් ලබන්නත් පුළුවන්. මෙන්න මේ කියු කාරණා තමයි අපි දන්න රංග අභ්‍යාස වල වැදගත්කම නැත්තම් ඒ තුලින් අපිට අත්වන ප්‍රයෝජන. ඊළඟට අපි බලමු මේ අභ්‍යාස අතර සුවිශේෂී අභ්‍යාසයක් ගැන මම පෙර සඳහන් කළා. විශේෂයෙන්ම ශාරීරික හා මානසික අභ්‍යාස. දැන් ශාරීරික අභ්‍යාස වලින් සිද්ධ කරන්නේ පුතේ නළුවගේ ශරීරය, කය රංගනයට යෝග්‍ය පරිදි උචිත පරිදි ගොඩනගා ගන්න එක. ඉතින් නළුවෙකුට රඟපානකොට අපි දන්නවා බාහිර හා අභ්‍යන්තර කියන ක්‍රියාවලීන් දෙකම එකසේ අදාළ වෙනවා. සමාරෝප ක්‍රියාවලියේදී බාහිර හා අභ්‍යන්තර කියලත් අපි මේක කොටස් දෙකකට බෙදනවා. එතකොට අභ්‍යන්තර හැකියාවන් නැත්නම් අභ්‍යන්තර කුසලතාවයන් නළුවා ගොඩනගා ගත යුතුය. එසේ ගොඩනගා ගන්න ඔහුට මානසික හා ශාරීරික සැහැල්ලු භාවයක් තිබිය යුතුය. අපේ මනස සැහැල්ලු නැත්නම් අපේ කය සැහැල්ලු නැත්නම් අපිට නිර්මාණාත්මකව යම් ක්‍රියාවලියක නැත්නම් නිර්මාණාත්මක රංගනයක යෙදෙන්න බෑ. අලුත් අලුත් දේවල් අපි තුලින් එළියට එන්නේ නැහැ. ඒ නිසා කායික හා මානසික අභ්‍යාස වලින් මෙන්න මේ කියන සැහැල්ලු බව කය මනස කියන එක එකට එකතු කරන එක සිද්ධ වෙනවා. නළුවාට කය මනස දෙක එකම අරමුණක තියා ගැනීම තමයි වේදිකාවේ සාර්ථකත්වයට සාර්ථක රංගනයට හේතු වෙන්නේ. ඒ නිසා කාය ශාරීරික හා මානසික අභ්‍යාස තාමත් වැදගත් වෙනවා. එතකොට ශාරීරික උණුසුම් කිරීමේ ඉඳලා ශාරීරික අභ්‍යාස විශාල ප්‍රමාණයක් මම පෙර සඳහන් කරපු රංග ක්‍රීඩා අභ්‍යාස මේ හැම එකකින්ම කායිකව කුසලතාවයන් වර්ධනය වෙනවා. ඒත් එක්කම තමයි මානසිකව අපි කරන අභ්‍යාස විශේෂයෙන්ම සංගීත ඛණ්ඩ පාවිච්චි කරලා විවිධ ශබ්ද ගැන හිතන ගමන් විවිධ පරිසරයන් වලට අපි එළියට ගිහිල්ලා මේ කරන මානසික අභ්‍යාස ඉතාමත් වැදගත් වෙනවා රංග ක්‍රියාවලිය තුල. ඒ නිසායි අපි කිව්වේ ශාරීරික හා මානසික අභ්‍යාස සුවිශේෂී වෙනවා කියලා. මං හිතන්නේ අපේ දරුවන්ට තේරෙන්නේ නැති රංගාභ්‍යාස කියන්නේ මොනවද? රංගාභ්‍යාස අපි ප්‍රභේද කරා ඉගෙන ගැනීමේ පහසුව සඳහා. ඊළඟට මේවා කොච්චර වැදගත් වෙනවද? ඒ වැදගත් වෙන හේතු මොනවද? ඒ අතර ශාරීරික හා මානසික අභ්‍යාසවල සුවිශේෂී වන්නේ මොන හේතු කාරණාද කියන දේවල් ගැන දල අදහසක් අවබෝධයක් ගත්තා. සිද්ධාන්ත වශයෙන් කතා කරනකොට රංග අභ්‍යාස ගැන මෙවැනි තොරතුරු තියෙන්නේ පුතේ. හැබැයි දරුවනේ මතක තියාගන්න, ප්‍රායෝගිකව නිරත විය යුතුයි. මේවා හැම නැතුව මේ විදියට සිද්ධාන්ත මෙනෙහි කරලා ඉගෙන ගන්න ඕන මාතෘකාවක් නැත්තම් නිපුණතාවයක් නම් නෙමෙයි. ඒ නිසා ඉඩ ලැබිච්ච වහාම අපේ ආදරණීය දුවල පුතාලා තමන්ගේ ගුරුතුමා හෝ ගුරුතුමියත් එක්ක එකතු වෙලා මේ අභ්‍යාස වල නිරත වෙන්න ඕන. මේවා ඒ තරම්ම වැදගත් වෙනවා. මේ වගේ බොහෝ දේවල් පුතේ ඇඟට දැනිලා ඔයගොල්ලෝ ඉගෙන ගත යුතුයි. ඇඟට දැනිලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. එහෙම නැත්තම් මෙහෙම අපි කියලා පොතපතින් කියවලා ඉගෙන ගත්තට වැඩක් නැහැ. මං හිතන්නේ මේකේ සිද්ධාන්ත මේ කොටස ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සහ ඕගොල්ලොන්ගේ නිපුණතාවය යටතේ ඕගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕන කාරණා මෙච්චරයි. ඔයගොල්ලොන්ට පුළුවන් ආදරණීය දුවේ පුතේ මේ වගේ නිරත වෙලා අත්දැකීමෙන් මේවා පිළිබඳව ඉගෙන ගන්න. හොඳයි. එතකොට අද දිනේදී මම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගැන කතා කරා, නිපුණතා දෙකක් ගැන කතා කරා. නාට්‍ය කරුවන් සහ රංග අභ්‍යාසවල වැදගත්කම, ශාරීරික මානසික අභ්‍යාසවල වැදගත්කම සහ ඒවා නිරත වුණා මේ වගේ අපිට අත්වන ප්‍රයෝජන පිළිබඳව. හොඳයි දුවේ පුතේ, මේ දේවලුත් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, තමන්ගේ විෂයට එකතු කරගන්න, ඉහළ සාමාර්ථයක් ගන්න, මේවා පරිස්සමින් පාවිච්චි කරලා මේවට තමන්ගේ පන්තියේ ගුරුතුමා ගුරුතුමියත් එක්කත් එකතු වෙලා ඉදිරි කාලය තුළ ඒ අවශ්‍ය වටපිටාව ගොඩනගන්න. හොඳයි, නැවතත් අපි ඒ වගේම පාඩමකින් දවසක හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.